ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තොරතුරු සම්බන්ධව සාකච්ඡා කරන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම දැන් එහෙමනම් අපි ආරම්භ කරන්නට සූදානම්. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා පළවෙනි COVID-19 මරණය. ඉතින් එය ඇතුළුව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මේ රෝග ව්‍යාප්තිය මර්ධනය සඳහා සිදු කරන ක්‍රියාදාම, එතකොට රෝග ආසාදිතයන් කොපමණ සංඛ්‍යාවක් වාර්තා වෙනවද, මේ සම්බන්ධව තියෙන අලුත්ම තොරතුරු වලින් අද එහෙමනම් සාකච්ඡාව ආරම්භ කරමු. මනෝජ්, අපි සූදානම් ඔබෙන් තොරතුරු දැනගන්න.
පොදුලුක්ෂිය පෙරේදා දිනේ අවසරවන්ත ලෙස ශ්‍රී ලංකාවේදී COVID-19 ආසාදිතයෙක් මිය ගියා. අපි දැක්වා පහුගිය කාලයේ කරපු ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලක බොහෝ දෙනෙක් ඇගීමට ලක් කරනවා. ශ්‍රී ලංකාවේ COVID-19 එමෙන්නම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්නට ගත්ත ක්‍රියාමාර්ග. ඉතින් ඒ කෙසෙල් වෙතත් අවසානයේ 60 පුද්ගලයෙක් මිය යනවා. ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. නමුත් ඔහුගේ දේහයේ අවසර කටයුතු සිද්ධ කළේ ඔහු IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවේ කොටිකාවත් පොදු සුසාන භූමියේදී. මේ අවස්ථාවට මේ ගිය පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනෙක් විතරයි සහභාගී වෙලා හිටියේ. නිරෝධායන නීති යටතේ තමයි ආමංගල්‍ය කටයුතු සිද්ධ කළේ. මේ වෙනුවට වාර්තා වන ආකාරයට අපි දැක්කා අග්‍රාමාත්‍යතුමා පවා මේ පිළිබඳව මාධ්‍යයට සඳහන් කරලා තිබුණා. ඔහුගේ ජීවිතේ බේරා ගන්න IDH හොලේ වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයෙන් නිරත වුණා. නමුත් ඔහුට නිදන්ගත රෝග තිබු නිසා ඔහු ජීවිතක්ෂයට පත් වූ බව තමයි වාර්තා වෙන්නේ. වකුගඩු ආශ්‍රිතව දියවැඩියාව, රුධිර පීඩනය මේ වගේ රෝග කිහිපයකින් පිළිලා තිබුණා. ඉතින් ලෝක තත්ත්වය සාකච්ඡා කරද්දී සඳහන් කළේ නිරෝගී පුද්ගලයින්ට වඩා රෝගී පුද්ගලයන්ට නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට මෙයින් එල්ලවන බලපෑම වැඩි කියලා ඒ මරණය වාර්තා වෙනවා. ඒත් එක්කම ඊට වඩා සතුටුදායක කාරණය ඊයේ දිනේ වන විට කොරෝනා ආසාදිතයින් හැටියට හඳුනා ගැනුණු රෝගීන් 11 දෙනෙක් සුවය ලබා නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා. කොමුණත් පවුදුරටත් 105 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා. තවත් ආසාදිතින් 117 දෙනෙක් මේ වන විට වාර්තා වෙලා තිබෙනවා. ඒත් එක්කම නිරෝධායන කටයුත්තක් සිද්ධ වෙනවා. නිරෝධායන කටයුත්ත නිමා කරලා 1500කට වැඩි පිරිසක් මේ වන විට නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා. තව 2000කට වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල පවුදුරටත් නිරෝධායන කටයුතු සඳහා නිරත වෙලා ඉන්නවා. මෙයයි සංඛ්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන දිලෘක්ෂි.
හොඳයි, දැන් එතනදී යම් සඳහන් කිරීමක් සිදු කළා. මේ පළවෙනි කොරෝනා මරණය වාර්තා වුණාට පස්සේ ජාතික බෝවන රෝග වෛද්‍යාතන විශේෂඥ අධිකරණ වෛද්‍ය SD චන්න පෙරේරා මහතා සඳහන් කිරීමක් කළා. මේ ආකාරයෙන් කොරෝනා රෝගී තත්වයෙන් මියගිය අයවලුන් වෙනුවෙන් අනුගමනය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ රටවලට නිර්දේශ කළ තියෙන ඒ මිය යන පුද්ගලයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කියලා ඔහු එහිදී යම් පැහැදිලි කිරීමකුත් සිදු කළා. මේ මිය යන පුද්ගලයන් ආදාහනය හෝ භූමිදානය කිරීමේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව මෙන්න මේ අයුරින්
ආදාහනය කිරීම තමයි සුදුසුම. එතකොට අපි දන්නවා 100% මේ වෛරසය දැන් ආදාහනය කරනකොට මැරිලයි කියලා. සුවිශේෂී හේතුවක් මත භූමදානය කිරීමේ අවස්ථාව සලසා දෙන්න පුළුවන්. භූමදානය කරනවා නම් ඒත් පැය 24ක් ඇතුළත කරන්න ඕනේ. මේ සීල් තබන ලද බොඩි බෑග් එකක මේ මෘතදේහය තියලා මිනි පෙට්ටියක් සීල් තියලා අඩි 8ක් ගැඹුරකින් තමයි මේක වල දාන්න ඕනේ. ඥාතීන්ට ඉඩ සලස්වනවා. ළඟම ඥාතීන්ට අවසාන ගෞරව දක්වන්න රෝහල් පරිශ්‍රය තුලදී රෝහල් පරිශ්‍රයෙන් එළියට යනකොට අපි මේක සෞඛ්‍ය වාදින නිලධාරිවරයාට PHI වරුන්ට සහ ප්‍රදේශයේ පොලිසියට ඔවුන්ගේ අධීක්ෂණය මත තමයි සුසාන භූමියට යන්නේ.
දැන් මනෝජ්, ඔතනදී මේ යම් සාකච්ඡාවකට ලක් වෙනවා. මම දැක්කා කොරෝනා ආසාදිතයෙකුද නැද්ද කියන වගට සිදු කරන පරීක්ෂණ කොපමණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ එක් දිනකට සිදු කර හැකිද කියන කාරණාව සම්බන්ධයෙන්. ඇත්තටම කී දිනක සම්බන්ධයෙන් මේ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් ශ්‍රී ලංකාවට මේ වෙනකොට තියෙනවද?
ඔව් විශේෂයෙන්ම වෛද්‍යවරුන් සමගත් මේ පිළිබඳව සාකච්ඡා කළා. ඔවුන් සඳහන් කළේ මීට පෙර MRI ආයතනේ මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තමයි මේ පරීක්ෂණ සිද්ධ කළේ. දැන් මේ වන විට වෙනත් රෝහල් සඳහා මේ පහසුකම් ලබා දී තිබෙනවා, ලබා දෙමින් තිබෙනවා. ප්‍රශස්ත මට්ටමේ උපකරණ තුලින් දිනකට COVID-19 රෝගීන් 500ක පමණ ප්‍රමාණයක් වත් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා කියලා සඳහන් කළා. ඒත් එක්කම මා හිතන්නේ යම් උත්සාහයකට නිරත වෙලා ඉන්නවා ඉතා ඉක්මනින් රෝගීන් හඳුනා ගැනීමේ යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න. මා දන්නා තරමට රෝගීන් 500ක් විතර වත් හඳුනා ගැනීමේ හැකියාව මේ වෙලට තිබෙනවා.
හොඳයි, මේලඟට ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මේ රෝග ව්‍යාප්තිය වැළැක්වීම උදෙසා පනවල තියෙන ඇඳිරි නීති තත්ත්වයේ අලුත්ම තත්ත්වයේ පිළිබඳව විමසා බලන්නට මම කැමති. දැන් අපි දැක්කා මනෝජ්, පහුගිය සතියේදී ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සිදු කරනවා. දිස්ත්‍රික් කිහිපයකට අඛණ්ඩවම මේ දීර්ඝ කිරීම සිදු කරන ලැබුවත් අපි දුටුවා, විශේෂයෙන්ම කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම යාපනය වගේ දිස්ත්‍රික්ක. අනිකුත් දිස්ත්‍රික්කවලට යම් යම් සීමා ලබා දුන්නා ඇඳිරි නීතිය ඉවත් කරමින් සහ නැවත පණවමින්. මේ තත්ත්වය යටතේ සාමාන්‍ය ජන ජීවිතයේ ක්‍රියාත්මක වන ආකාරයේ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන ආකාරයේ සම්බන්ධව වන තොරතුරුත් අපි දැනගන්න කැමතියි.
දැන් කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය මේ කියන දිස්ත්‍රික්කවලට හැර අනෙක් දිස්ත්‍රික්කවලට අද උදෑසන 6ට ඇඳිරි නීති ඉවත් කරනවා. පැය කිහිපයක් සඳහා වෙනදා මෙන් මේ ඇඳිරි නීති ඉවත් කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ. අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේ මෙවැනිට ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. එක් දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයට හුවමාරු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. නමුත් දැන් අද දිනේ ඇඳිරි නීතිය ලිවිල් කරායින් පසුව අපි පහුගිය දිනවල අත්දැකීම් තියෙනවා. බොහෝ පිරිස් තමන්ට එදිනෙදා අවශ්‍ය දේවල් අරගන්න නගරයට යනවා, වෙළඳ සැල්වලට යනවා. ඒවායේදී නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන්න, සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඇතැම් ප්‍රදේශවල ඒවා බිඳවැටුණු තත්ත්වයන් තියෙනවා. මතනේ උදාහරණයක් එක්ක වෙනදට වඩා යහපත් තත්ත්වයක් අද දැක ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. AI ඇඳිරි නීතිය සම්බන්ධයෙන් තත්ත්වය.
ඔව්, එතකොට අපි දැක්කා ඇතැම් ගම්මාන වසා දමනු ලැබලා තියෙනවා. යම් පුද්ගලයින්ගේ නිසි උපදෙස් අනුකූලව මේ රෝග ව්‍යාප්තිය පාලනයට ක්‍රියා නොකිරීම කියන තත්ත්වය සම්බන්ධයෙන් ඒ පිළිබඳවත් අපිට තොරතුරු දැනුම් දෙන්න පුළුවන්ද?
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගම්මාන කිහිපයක් මේ වන විට වසා දමන්න තීරණය කරලා තියෙනවා. අපි දැක්කා මුලින්ම බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ රෝගීන් හමුවීමත් එක්ක සහ ඒ හමු රෝගියා ස්ථාන කිහිපයකට ගමන් කිරීම හේතු කරගෙන සහ ගම්මානයේ නිවාස කිහිපයකට ගමන් කිරීම හේතු කරගෙන බණ්ඩාරගම, අටලුගම ගම්මානය පැමිණීම් සහ පිටත්වීම් සඳහා සම්පූර්ණයෙන් පහලම් කරලා තියෙනවා. ගමතාලුතෙන් එන්නත් බෑ, ගමෙන් එළියට යන්නත් බෑ වැනි තත්ත්වයක්. මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයේ හමුවීමත් එක්ක එයත් යම් ආකාරයකින් වසා දමන්න තීරණය කරලා තිබෙනවා. ඒත් එක්කම පුත්තලම, කඩයන් කුලම ප්‍රදේශයෙන් රෝගියෙක් හඳුනාගෙන තිබෙනවා. ඉතින් මේ ගම්මානය වසා දමන්න තීරණය කරලා තියෙනවා. මොරටුව ප්‍රදේශයේ කල්දෙමුල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ ප්‍රදේශයේ 80% කාන්තාවක් කොරෝනා ආසාදනය වෙලා තියෙනවා කියලා හඳුනා ගැනීමත් එක්ක මහරගම ප්‍රදේශයේ යම් ආකාරයකින් එක් නිවසක පදිංචිකරුවන් නිරෝධායන ඉස්ලක් කරලා තිබෙනවා රෝගීන් හඳුනා ගැනීම නිසා. මේ ආකාරයෙන් ලංකාවේ ස්වයං නිරෝධායන කටයුතු නිවාස මට්ටමින් හඳුනාගත් සැනින් සිදු වෙනවා. වගේම ගම්මාන කිහිපයක් වසා දමන්න තීරණය කරලා තිබෙනවා රෝගීන් හඳුනා ගැනීම හේතු කරගෙන.
දැන් ඔය ඇඳිරි නීතිය කඩකරන ලැබෙන පුද්ගලයන්ට යම් දඬුවම් පැමිණීම උදෙසා අලුත් නීති ක්‍රියාත්මක කිරීමකුත් අපිට අහන්නට ලැබුණා. කොයි වගේ නීතිද අලුතෙන් හඳුන්ලා දීලා තියෙන්නේ?
ඔව්, දැන් විශේෂයෙන්ම ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 6247 දෙනෙක් මේ දක්වා පොලිසිය අත්අඩංගුවට අරගෙන තිබෙනවා. රථ වාහන 1500කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගත්තා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේ සීමා කරන්න පොලිස් මාර්ග බාධක 600කට වැඩි ප්‍රමාණයක් යොදවලා තියෙනවා. ඒ අතරේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා. ඒ හින්දා මේ වන විට පොලිසිය සඳහන් කරලා තිබෙනවා විශේෂයෙන් නිරෝධායන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න, ඒ වගේම අත්අඩංගුවට පත්වන පුද්ගලයන් කෙලින්ම උසාවියට ඉදිරිපත් කරන්න මේ වන විට කටයුතු සූදානම් කරලා තිබෙනවා. අපි දැක්ක මුල් දින කිහිපයේ ඇත්ත සහිතව කිහිප දෙනෙක් නිදහස් කරා. නමුත් දැන් ඒ නීති දැඩි කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වේවි කියලා සැක පහල කිරීමත් එක්ක, අනුමාන කිරීමත් එක්ක.
එතකොට සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය සැපයුම් කටයුතු, ආහාර ඖෂධ වගේ දේවල් සම්බන්ධව සැපීමේ කටයුතු සඳහා වන ක්‍රියාමාර්ග මොනවද මේ වෙනකොට?
සැපයුම් කටයුතු සඳහා විශේෂ මැදිහත් වීම් කිහිපයක් තිබෙනවා. රාජ්‍ය යාන්ත්‍රණයත් ඒ සඳහා සම්බන්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පෞද්ගලික ආහාර සැපයුම් යෙදවුම් තියෙනවා. ෆුඩ් ඩිලිවරි ඇප්ස් ඒවා පාවිච්චි කරලා සතස වගේ ආයතන නිවෙස් වලටම මේ සැපයුම් ද්‍රව්‍ය ලබා ගන්න කටයුතු කරලා තිබෙනවා. ඖෂධ සඳහා අපි දැක්කා පහුගිය දින කිහිපයක් රජයේ ඔසුසෙල් සහ පුද්ගලික ෆාමසි වෘත කරලා තිබුණා. නමුත් අර ජනතාව ඇත්තටම ඉතා කනගාටුදායකයි. ඔවුන් මේ හරි විනෝදයක් බවට පත් කරගෙන තිබෙනවා. ගෙදර තියෙන මොකක් හරි බිහි තුඩු කැල්ලක් අරගෙන පාරට ඇවිල්ලා එහෙම සැරිසරනවා, වාහන වැඩි වෙනවා, ෆාමසි ඉස්සරහා පෝලිං වැඩි වෙනවා, එක ගෙදරකින් එක්කෙනෙක්ට පමණක් ඇවිත් අරන් යන්න කියලා කිව්වට පස්සේ දරුවොත් එක්කම එනවා, අම්මටයි තාත්තටයි මුඛාවරණ තියෙනවා, දරුවට මුඛාවරණයක් නැහැ. ඒ අවදානම් පිළිබඳ හිතන්නේ මේ තත්ත්වත් එක්ක රජයේ ෂණිකව ක්‍රියාත්මක වෙලා ෆාමසි වල පෝලිං ගහලා ඖෂධ ලබා ගැනීම තහනම් කරලා තිබෙනවා. දැනට වට්ස්ඇප් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ අලවිසල් වෙත වෙන ෆාමසි වෙත තමන්ගේ ඖෂධ වට්ටෝරුව වට්ස්ඇප් කරලා ඒවා නිවසට ගෙන්වා ගැනීමේ ක්‍රමයක් විතරයි ක්‍රියාත්මක වන්නේ. ෆාමසිට ගිහිල්ලා ඖෂධ ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒත් එක්කම මාසිකව රජයේ රෝහල් වලින් බෙහෙත් ලබා ගන්නා රෝගීන් ඉන්නවා. ඔවුන්ට එම බෙහෙත් තැපල් දෙපාර්තමේන්තුව හරහා ගෙදරට ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද මේ දවස්වල ලියුම් බෙදන්නේ නැතිකින් හින්දා තැපැල්ලට වැඩ නැහැ. ඒ හින්දා ඒ තැපැල් සේවකයින් මේ වන විට ඖෂධ බෙදා හැරීම සඳහා යොදවලා තියෙනවා. ඊට අමතරව එළවලු, එතකම මාළු වර්ග සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගම්මාන වලට ලොරි රථ මගින් ගමන් කරලා ජනයාට ලබා ගැනීමේ අවස්ථාව උදා කරලා තියෙනවා. ඉතින් ඇතැම් මේවා කාඩ්පත් මගින් ලබා ගන්න පුළුවන්, ඇතැම් මේවා මුදලට ලබා ගන්න පුළුවන්. කොහොමත් දිලිඳුකමත් එක්ක ගමට වාහන ගියාට පුද්ගලයන්ට සල්ලි තියෙනවද මේවා ගන්න කියන ප්‍රශ්නකුත් තියෙනවා. වගේම සල්ලි තිබුණත් හදිසියේ ගම්මානවල ඇඳිරි නීතිය නිසා එළියට යන්න බැරුව ඉන්න අය ඉන්නවා. ඔවුන්ට මුදල් අතට ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. ටෙලර් මැෂින් එකක් ළඟටවත් යන්න පුළුවන් කමක් නැති නිසා මේම ප්‍රායෝගික අපහසුතා ගණනාවක් දක්ින්න තියෙනවා. නමුත් ඒ සියල්ල කෙසේ හෝ සමනය කරගෙන යම් ආකාරයකට මේ තත්වයට මුහුණ දීලා මේ ව්‍යාප්තිය මේ ඉදිරි දින කිහිපේ පාලනය කරගන්න තමයි රටම උත්සාහ කරන්නේ.
මනෝජ් මන් අර තව ටිකක් වැඩිපුර විස්තර දැනගන්න කැමති ඔය ආහාර සහ ඖෂධ සැපයුම් ක්‍රියාවලිය සම්බන්ධව ඔබ තොරතුරු සඳහන් කළාට පස්සේ මේ වෙනකොට ඇඳිරි නීති අඛණ්ඩව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් වලින් මෙරටට සංක්‍රමණය වුණු ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් සිටිනවා. කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, පුත්තලම සහ යාපනය කියන දිස්ත්‍රික් වලින්. එතකොට මෙහාට සංක්‍රමණය වෙලා සිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ සෙයින් අවධානයෙන් සිටින්නේ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්, පවුලේ සමාජිකයන් සිටින මේ දිස්ත්‍රික් වල මේ පුද්ගලයින්ට කන්න බොන්න තියෙනවද, අවශ්‍ය පහසුකම් තියෙනවද, ඒ සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල කොහොමද කියලා. මොකද දීර්ඝකාලීනව එක දිගට මේ ඇඳිරි නීතිය පනවල තියෙනවා කියලා කියන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ යම් අපහසුතා දුෂ්කරතා මතුවෙනටත් ඉඩ තියෙන. ඔබ සඳහන් කරපු ආකාරයට ටෙල යන්ත්‍රයක් ගාවට ගිහිල්ලා අඩු ගානේ මුදල් ලබා ගැනීමේ හැකියාවකුත් නැත්නම් ඒ සඳහා යම් විශේෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවද මේ දිස්ත්‍රික් පහ තුළට?
ඒ ප්‍රශ්නට පිළිතුරක් වෙනවා නම් දැන් මෙහෙම මෙවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ මීට පෙර අත් වෙලා තිබුණේ නැහැ. දැන් ඔබ කිව්වා වගේ නිරන්තරයෙන් මේ සැපයුම් නිවෙස් වලටම කරලා දෙන්න රජයේ අමාකරින් උත්සාහ කරනවා. හැබැයි ඒවයි බිඳ වැටීම් තියෙනවා. ඒකට හේතුව මීට පෙර මෙහෙම තත්ත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දීලා නැති නිසා අපිට පේනවා. නමුත් දිනෙන් දින ඒ තත්ත්වයන් මග හරවා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ඉතාමත් සත්භාවයෙන් ෆාමසි විවෘත කරලා තිබුණා හදිසි ඖෂධ ඕනෑම කෙනෙකුට ලබා ගන්න. නමුත් ජනතාව ක්‍රියාත්මක වීමේ ගැටලුව නිසා ඒ ක්‍රියාදාමයේ අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. ඒකෙන් යම් කෙනෙකුට අවාසියක් වෙන්න පුළුවන්. ඒ වෙනුවට තැපෑල සහ ඔන්ලයින් ක්‍රම භාවිතා කරලා මේවා බෙදා හදා ගන්න යම් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ග්‍රාමීය මට්ටම් වලට යද්දී වට්ස්ඇප් පහසුකම්, ඔන්ලයින් පහසුකම් කොහොමද කියන එකේ ගැටලුත් තියෙනවා. ඉතින් ඒවට දිනෙන් දින තමයි විසඳුම් සොයාගන්න වෙන්නේ. මේ වෙලාවේ මූලිකත්වයේ දීලා තියෙන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්න. ඒක අපිට බේරගන්න බැරි තැනකට ගියොතින් රටක් විදිහට අපහසුතා දුෂ්කරතා රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් වේලක් බඩගින් ඉන්නවට වඩා නමුත් දිනෙන් දින මේ යාන්ත්‍රණය විධිමත් කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු සකස් කරගන්න තමයි රජයක් කටයුතු කරන්නේ, අංශත් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේක අපි හැමෝම දන්න කාරණයක් තමයි පෞද්ගලිකව කිසිදු කෙනෙකුට සෞඛ්‍ය ක්ෂේත්‍රවල සක්‍රිය බව, රටේ මුදල් තියෙන බව, ලෝකයට කොතරම් බලගතු රාජ්‍යයක්ද කියන දේ සියල්ල යටපත් වෙනවා. පුද්ගල කැපවීම සහ පුද්ගල වගකීම තමයි තියෙන්නේ. තනි පුද්ගලයකට පුළුවන් වාහකයෙක් විදිහට ඒක ප්‍රදේශයක් මුවක් නැති කරලා දාන්න. පුද්ගලයෝ හික්මෙනකම් මේ වැඩපිළිවෙල ඇන හිටින්නත් ඉඩ තිබෙනවා. එහෙම නැති වුණොත් පුද්ගලයන් නවංකව කටයුතු කරනවා නම් මේ සේවා ක්‍රියාත්මක කරන්නත් ඉඩ තියෙනවා. කොහොමුණත් අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවලා තියෙනවා. ඒකෙන් මහජන අවශ්‍යතාවන් අඛණ්ඩව සැපයීම් සිද්ධ කරනවා, සම්බන්ධීකරණය මෙහෙවීම මේ වගේ දේවල් සිද්ධ කරනවා. ඒ සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීලා තියෙනවා. වැදගත් වෙනවා නම් ඔස්ට්‍රේලියාව ජීවත් වෙන කෙනෙකුට උනත් ඒවා සටහන් කරගන්න පුළුවන්. 011143854 එක දුරකථන අංකයක්, අනිත් එක 011143630 මේ දුරකථන අංක අරලියගහ මන්දිරයේ ස්ථාපිත කරලා තියෙන ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය හැටියට තමයි හඳුන්වා දීලා තිබෙන්නේ. ඊට අමතරව ඍජු දුරකථන අංක කිහිපයකුත් හඳුන්වා දීලා තිබෙනවා. මම එක් වතාවක් මතක් කරන්නම්. 011143 456 200, 011143 456 201, 202, 203 සහ 204 මේ දුරකථන අංක වලට අමතලා අත්‍යවශ්‍ය සේවා පිළිබඳව තොරතුරු දැනගැනීමේ හැකියාවකුත් අවශ්‍ය නම් තිබෙනවා.
ඒත් එක්කම මනෝජ්, අපි දකිනවා මේ ශ්‍රී ලංකාව මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නොයෙක් ආකාරයෙන් කතා බහ වෙනවා. රාජ්‍ය ආන්ත්‍රණය මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම ඒ සඳහා ගන්නා වූ ක්ෂණික තීන්දුව තීරණ, මේ සම්බන්ධව යම් ප්‍රසාදයකින් යුක්තව බොහෝ දෙනෙක් කතා බහ කරනවත් අපි දකිනවා. මම කැමති ඒ සම්බන්ධවත් කෙටි සමාලෝචනයක් ලබා ගන්නට. කොයි ආකාරයෙන්ද මේ වැඩසටහන මේ සඳහා වන තීන්දුව තීරණ ගනු ලැබීම සිද්ධ කරන්නේ, ඒ සම්බන්ධව වන ප්‍රතිචාර කොයි වගේද, මේ වගේ කාරණා පිළිබඳව?
ඔව්, දැන් COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමේ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටවල තියෙනවා. ඒක ලංකාවේ රාජගිරිය ප්‍රදේශයේ තියෙන්නේ. උදාමුදාපතිතුමා තමයි ඒකේ මූලිකත්වය අරගන්නේ. ඒකට සෞඛ්‍යංශ ඇතුළු පිරිස් සම්බන්ධ වෙනවා. උන් දිනපතා රැස් වෙනවා, මාධ්‍යයට කරුණු කියනවා, ජනතාව දැනුවත් කරනවා. මෙවැනි කාරණා රාශියක් සිද්ධ වෙනවා. දැන් අර මම කලින් කිව්වා වගේ දැන් අද වෙන විට ආරාධනා කරලා තිබෙනවා මාර්තු මුල් දින කිහිපය තුල ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් ඉන්නවා නම් ඇවිල්ලා නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න කියලා. දැන් දැනටත් රටේ විවිධ ප්‍රදේශවලින් විවිධ රටවල් වල ඉඳලා රට තුල ඉන්න පුද්ගලයින්ගෙන් රෝගය ව්‍යාප්ත වෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ අයට ඇවිල්ලා නිරෝධායනය වෙන්න කියලා සඳහන් කරලා තිබෙනවා. සහ ඔවුන්ව සොයාගැනීමේ කටයුතු සිද්ධ කරනවා. එක රෝගියෙක් හරි හඳුනාගත්තොත් ඒ ප්‍රදේශ සහ ඔහු ගැවසුණු ස්ථාන, ඔහු ඇසුරු කළ පුද්ගලයන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කරනවා. ඉතින් දැන් ඒවා හරි වැදගත් සහ ඉතා ඉක්මනින් මේ සම්බන්ධතා ගොඩනගව පුද්ගලයන් සහ ස්ථාන සොයා යනවා. ඉතින් ඒකම මේ හරි වැදගත්. ඒත් එකම දැන් ගම්මාන කීපයක් වසා දැමලා තිබෙන්නේ ඒකයි. දැන් ඇඳිරිණීකේ වෙලාවේ ගෙදර ඉන්න කියන දේ තමයි මතක් කරන්නේ. එතකොට ගෙදර සහ අහලපාල තමයි ගැවසුනොත්, හැබැයි අහලපාල ගැවසෙන එකක් තහනම් එවැනි රෝගෙක් හඳුනාගත්තොත් ඒ ප්‍රදේශයේම يعني පුද්ගලයන් ගමෙන් එළියට ගිහිල්ලා නැත්නම්, ගෙදරින් එළියට ගිහිල්ලා නැත්නම් ඒ සීමිත ප්‍රදේශයක් යම් ආකාරයකින් වසා දමලා නිරෝධායන කටයුත්තක් සිද්ධ කරලා ඒ ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට ව්‍යාප්ත වීම පාලනය කරගන්න පුළුවන්. එවැනි වෙන කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම දැන් මේ රට පුරා තිබෙන තත්ත්වයක් එක්ක ජන ජීවිතයේ යථා පරිදි පවත්වාගෙන යන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කාර්යසාධක බලකායකට වගකීම් පවරලා තිබෙනවා. මේක සභාපතිත්වය දරන්නේ හිටපු අමාත්‍ය බැචලර් රාජපක්ෂ මහත්මයා, අග්‍රමාත්‍ය අතිරේක ලේකම්වරයෙක් ඉන්නවා ඇන්ටන් පෙරේරා, ඒත් එක්කම පළාත් ආණ්ඩුකාරවරුන්, අමාත්‍ය ලේකම්වරුන් රාශියක් ඒ සඳහා සහභාගි වෙනවා. ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩ බලන පොලිස්පතිවරයා, දෙපාර්තමේන්තු සංස්ථා අධිකාරී, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් 40ක් විතර මෙහෙම පිරිස් එක්කාසු කරලා ලොකු යාන්ත්‍රණයක් සකස් කරලා තියෙනවා. මේකෙන් ඉදිරියට කන්න දෙනවා විතරක් නෙමෙයි, අනාගත ආහාර පිළිබඳව ගැටලුවක් මතුවුණොත් ඒවට විසඳුම් සොයන්න අනාගත ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් යම් වගා සංග්‍රාමයක් වෙනුවෙනුත් මෙහෙමෙන් සිද්ධ කරනවා අපි පේනවා. ඒ පැත්තත් කතා කරන්න ඕන දිරුක්ෂි. විශේෂයෙන්ම රට යම් නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු වෙලා තිබෙනවා. රට ඇතුලේ ඖෂධ වර්ග නිෂ්පාදනය වෙනවා. වෙන්ටිලේටර්ස් නැහැ කියලා කතා කරා, රට ඇතුලේ වෙන්ටිලේටර්ස් නිෂ්පාදනය වෙනවා. එතකොට මුඛාවරණ නැහැ කියලා කතා වුණා, ඒව චීනෙන්ම ගෙන්නන්න පුළුවන්ද කියලා කාලයක් උත්සාහ කළා. නමුත් සම්පූර්ණ අවශ්‍යතාවය කෙසේ වෙතත් විශාල වශයෙන් ඒ මුඛාවරණ රටතොල නිෂ්පාදනය කරනවා. ඒත් එක්කම හමුදා සමාජිකයින්ට ආරක්ෂක අංශවලට අවශ්‍ය ඇඳුම් නිෂ්පාදනය කරනවා, වවනවා. ඉතින් මේ අතින් බැලුවට පස්සේ මේ වෙලාවේ රට ඇතුලේ නිෂ්පාදනය කරන එක මේ COVID-19 වසංගතයත් එමෙන්නම් කොරෝනා වසංගතයත් රටට වෙස්වලාගත්වා මේ යම් ආශිර්වාදයක් බවට පත් කරගන්න තරමට ක්‍රියාදාමයන් සිදු වෙමින් තිබෙන නිසා ආයෙත් කියන්න ඕනේ ඔක්කොම තියෙන ජනතාවගේ අතේ අර යම් රැල්ලක් විදිහට පටන් ගන්න දේවල් හැමෝටම දායකත්වය දෙන්න පුළුවන් නම් හොඳ දේවල් නම් මම හිතන්නේ මේක රටට යම් ඝන අන්ධකාරයේ මැද්දේ තියෙන රිදී රේඛාවක් විදිහට දකින්න පුළුවන්කම තියෙයි.
දැන් එතකොට අර පිටරටවලට ගිහිල්ලා දැන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන්ට ඒ වගේ අය සම්බන්ධව රජයේ යම් විශේෂිත තීන්දුවක් අරගත්තා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. මොකද අපි දකින අපි ගිය සතියේත් විශේෂිත සාකච්ඡාවක් තුලින් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ඒ වගේම සිඩ්නි සහ මෙල්බර්න් කොන්සල් ජෙනරල් කාර්යාලවලට අමතමින් ඒ සම්බන්ධව තොරතුරු ලබා ගත්තා. ඔවුන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ කොන්සල් වරුන් සම්බන්ධ කරගෙන අපි සාකච්ඡා කරා. මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ට ගන්නා වූ ක්‍රියාමාර්ග, ශිෂ්‍ය වීසා යටතේ සිටින අයට ගන්නා වූ ක්‍රියාමාර්ග සහ දැන් ශ්‍රී ලංකාවේ සංචාරක තහනමක් පනවලා තියෙනවා. ඉතින් බොහෝ දිනකට යන්නට හැකියාවක් නැහැ. නමුත් යම් ඉල්ලීම් තියෙනවා මනෝජ් මෙහි සිටින ජනතාවගෙනුත් විශේෂයෙන්ම ශිෂ්‍ය පරපුරෙන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට හැකියාවක් නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි තේ පිළිබඳව කතා බහ කළා. අපි දැනගන්නට කැමති දැන් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සම්බන්ධව යම් තීරණයක් තියෙනවද කියලාත්.
දැන් මම දැක්ක එහෙම ඉල්ලීම් රාශියක් ලැබිලා තියෙනවා. ඉන්දියාවේ යම් ප්‍රදේශයක රැඳිලා ඉන්න ශිෂ්‍ය කණ්ඩායමුත් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන්න පාසුකම් ලබලා දෙන්න, හැකිනම් විශේෂ ගුවන් යානාවක් හරිගෙන්නලා ඔවුන්ව ගෙන්න ගන්න, මේ වගේ ඉල්ලීම් තියෙනවා. මේවා ඉතාම මානුෂීය ඉල්ලීම් වෙන්න පුළුවන්, ඉතාම ප්‍රායෝගික ඉල්ලීම් වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ රට ඇතුලේ යම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා මේ තත්වය මේ වෛරස ව්‍යාප්තිය පාලනය කරන්න. ඉතින් මේ කොරෝනා වෛරසය රට ඇතුලේ මර්ධනය කරන කම තමන් ඉන්න ස්ථානයේ සුරක්ෂිතව ඉන්න කියලා තමයි ලංකාවට එන්න අපේක්ෂාවෙන් ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රජය ඉල්ලන්නේ. ජනාධිපති මාධ්‍යංශයක් කියලා තිබුණේ විදේශගත වෙලා ඉන්න සිසුන්, ව්‍යාපාරිකයින්, රැකියාවල නිරත වෙන්න අය මේ රටට එන්න ඕන කියලා. රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වුණා මේ මොහොතේ ඔවුන්ට රටට එන්න ඕන කියලා ඔවුන් යම් ඉල්ලීම් කරනවා. ඒක රටට අයිතක් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ මේ තමන් ඉන්න ආරක්ෂිතභාවය පිළිබඳව හිතලා ඔවුන් කතා කරන්නේ. නමුත් මේ තත්ත්වය යහපත් වුණාට පස්සේ ඒ පිළිබඳ සලකා බලනවා කියලා තමයි සඳහන් කරන්නේ. දැන් ප්‍රායෝගික ගැටලු කීපයකුත් තියෙනවා. සමහර ගුවන් තොටුපළවලට, සමහර රටවලට ගුවන් යානා යන්නත් බෑ. ලංකාවෙන් නම් විදේශිකයන්ට පිටත් වෙන්න සීමිත ගමන් වාර සංඛ්‍යාවක ඉඩ සකස් කරලා තියෙනවා. යාම් සහයින් සිද්ධ වෙන්නේ මේ බාධාවකින් තොරව කාගෝ එහෙම නැත්නම් භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ ගුවන් යානා සඳහා පමණයි. කොහොම වුණත් විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සලසන්න විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාව අමතන්න කියලා අන්තර්ජාල යෙදවුමක් හඳුන්වා දීලා තියෙනවා. ඒකේ නම ශ්‍රී ලංකාව අමතන්න කියන නමින් තමයි මේ අන්තර්ජාල යෙදවුම හඳුන්වා දීලා තියෙන්නේ. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා මේ සම්බන්ධතාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම වෙබ් ලිපිනය, වෙබ් ඇඩ්‍රස් එක මතක් කරන්නම්. www.mfa.gov.lk ආයෙත් මතක් කරන්නම්. www.mfa.gov.lk මේ වෙබ් අඩවියට ගිහිල්ලා ශ්‍රී ලංකාව අමතන්න කියන අන්තර්ජාල යෙදවුම හා සම්බන්ධ වෙලා ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ කොරෝනා වෛරසය පැතිර යාම වැනි හදිසි අවස්ථාවකදී ශ්‍රී ලංකා රජයට ඒ අයට ළඟා වෙන්න, ආධාර සැපීමට ඉඩ සලස්සන්න මේ හරහා නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ව අදාළ රටවල් වල ඉන්න ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලය සමගත් මේ හරහා සම්බන්ධ කරන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වුණා. ඒ හින්දා ඒ වෙබ් අඩවියට පිවිසිලා සම්බන්ධතාවක් ගොඩනගා ගන්න එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙකුට හැකියාවක් තිබෙනවා.
දැන් මනෝජ, මේ ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කරනකොට නම් වත්මන් රජය ප්‍රමුඛ මේ අගමැති ස්කොට් මොරිසන් විසින් ප්‍රකාශයට පත් කළා තෙවැනි ආර්ථික සහන පැකේජයත් රටේ ආර්ථික යාන්ත්‍රණයට පහසු වන ආකාරයට යම් යෝජනා සහ ඒ ක්‍රියාත්මක වීම පිළිබඳව දැනුම් දෙනු ලැබුවා. දැන් අපිට වාර්තා වෙන ශ්‍රී ලංකාවේ තෙවැනි වූ ක්‍රියාදාමයක් සිද්ධ වුණා කියලා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් අපි දැනගන්නට කැමති මේ ලංකාවේ ඉදිරිපත් කරපු ආර්ථික සහන පැකේජයේ යම් විශේෂතා පිළිබඳවත්.
ඔව්, සහන පැකේජ, සහන මේ වගේ විවිධ අවස්ථාවල විවිධ යෝජනා එනවා. දැන් තවමත් පාර්ලිමේන්තු විසිරුවා හැරියත් කැබිනට් මණ්ඩලය රැස් වෙනවා, වුන් තීරණ ගන්නවා. එතකොට හැම බදාදා දිනයකම යම් තීරණයක් අපිට දැනගන්න ලැබෙනවා. සමෘද්ධි පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ණය ලබා දෙන රුපියල් මිලියන 20000ක් වෙන් කරලා තියෙනවා කියලා රජය කිව්වා. ඒකේ පළමු පියවර විදිහට එක් පවුලකට පොලිය නැතුව රුපියල් 5000ක ණය මුදලක් ලබා ගන්න පුළුවන්. ඔවුන්ට මම හිතන්නේ මාස 18ක විතර කාලයක් ලබා දෙනවා ඒ ණය ආපහු ගෙවන්න. දැන් බදු ගෙවන අයට සහන කාලයක් ලබා දීලා තියෙනවා. මාර්තු මාසයේ 20 වෙනිදා ගෙවන්න ඕන බදු සහ මාර්තු මාසයේ වෙනුවෙන් එකතු කළ අගය මත බදු ගෙවන්න අප්‍රේල් 30 වෙනකම් සහන කාලයක් ලබා දීලා තියෙනවා. ඒත් එක්කම මම කලින් කිව්වා වගේ අර ඖෂධ බෙදා හැරීම සඳහා තැපැල් කාර්යාල සහභාගී කරවගෙන තියෙනවා. ඒත් එක්කම දෛනික වැටුප් ලබන කම්කරු ජනතාවට නොමිලේ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබා දෙන්න රජය තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම ලොතරැයි අලෙවි නියෝජිතවරුන්ට රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන්න, අත්‍යවශ්‍ය සේවාවල නිරතවලා ඉන්න කාර්ය මණ්ඩලවලට අත්‍යවශ්‍ය භාණ්ඩ නොමිලේ නිවසට ලබා දෙන්න සූදානම් කියලා අගමැතිවරයා සඳහන් කරලා තියෙනවා. ඒ වගේ ඒ සම්බන්ධයෙන් ඔවුන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මෙවැනි ක්‍රියාදාමයන් කීපයක් අරගෙන තිබෙනවා ජනතාව මේ වෙලාවේ ඉන්න තත්වයෙන් මිදෙන්න, එම නැත්තම් ඔවුන් කැම අස්වැසිල්ලක් ලබා ගන්න. මේ ඔක්කොම සිද්ධ කරන්නේ කොරෝනා මර්ධනය පාලනය කියන ප්‍රධාන තේමාව ඇතුළේ ඉඳලා. ඒකට මේ කියන දේවල් 100%ක් විධිමත් නොවෙන්න පුළුවන් මේවා උරු ක්‍රියාදාම නොවන නිසා සහ මේ ජනතාව අතරට යාමේදී ගැටලු මතුවෙන්න පුළුවන් සීමිත සේවක සංඛ්‍යාවන් රාජකාරී නිරත වෙලා ඉන්න නිසා ගැටලු මැද ක්‍රියාවලිය දුවනවා. අඩුපාඩු හදාගනී රටක් විදියට බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාප්තිය හැකියකමින් පාලනය කිරීම.
දැන් මනෝජ් අපි දකිනවා මේ යුද හමුදාව ශ්‍රී ලංකා පොලිසිය මේ වගේ ආරක්ෂකංශ ප්‍රමුඛවගෙන යන වැඩසටහන් සමාජ සුබසාධන ක්‍රියාවලීන්. දැන් අර මේ දේශපාලඥයෝ සම්බන්ධව තොරතුරු කොහොමද? දැන් අර 225 දෙනා මොකද මේ වෙනකොට කරන්නේ? අපි දකින්නේ නැහැ. දැන් ඡන්දය කල් දැමීමත් එක්ක ඔවුන්ගේ යම් ක්‍රියාදාම, ඔවුන් සමාජ සුබසාධන වැඩවලට සම්බන්ධ වෙලා සිටිනවද, නැත්නම් නිහඬව තමන්ගේ නිවෙස්වලට වෙලා ඉන්නවද, නැත්නම් ඉදිරි කවදාක හෝ පැවැත්වීමට නියමිත මහමැතිවරණයක් සඳහා වන යම් වැඩසටහන් මේ වෙනකොට ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා තියෙනවද? මොකක්ද මේ ඔවුන් කරන්නේ? කොහොම අර දේශපාලඥයෝ ටික?
දේශපාලඥයෝ ගැන තොරතුරු හොයාගන්න අමාරුයි. හේතුව ඔවුන් ගැන අදහස් අපිට දකින්න වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ. හැබැයි අපිට පේනවා දැන් පළාත් සභාවක් නැහැනේ, පාර්ලිමේන්තුවත් විසිරුවල. අමාත්‍යවරු හැටියට එක අමාත්‍ය මූණක් තමයි අපි දකින්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූණ. ඒක ඉතින් විශේෂ අදාළ නිසා. ඊට අමතරව කැබිනට් තීරණ දැනුම් දෙන්න තමයි අමාත්‍යවරු දෙන්නෙක් විතර වාඩි වෙනවා. ඒ හැරුණාට පස්සේ යම් බලකායක් විසින්, යම් යාන්ත්‍රණයක් විසින් මේ වෙලාවේ රට ක්‍රියාත්මක කරනවා. ජනතාවට කරදරයකුත් නැහැ, වෙනද වගේ චෝදනා ගැරහුම් ඇහෙන්නෙත් නැහැ. කොරෝනා නිසා බියක් තිබුණාට අනිත් දේවල් සාමකාමීව සිද්ධ වෙනවා. ඒක ඇතුලේ ජනතාව අහන්න පටන් අරන් තියෙනවා පළාත් සභාවත් නැහැ, පාර්ලිමේන්තුවත් ඉවරලා දේශපාලඥයෝ ඕනද කියලා. හැබැයි ඉතින් පොදුවේ දේශපාලඥයින් සමාජයේ විවේචනයට සහ අපහාසයට උපහාසයට ලක්වෙච්ච කාල සීමාවක් ඡන්දෙකුත් තියෙනවා තමයි. ඉඳලා ඉట్లా සමාජ මාධ්‍ය ඔස්සේ තමයි පෝස්ට් එකක් දෙකක් දකින්න හම්බ වෙන්නේ. ඒවටත් ඉතින් ඉතා හොඳ සැලකුම් ලැබෙනවා කමෙන්ට්ස් විදියට ජනතාවගෙන්. ඒ හැරුණට පස්සේ ඔවුන්ගේ මේ වෙලාවේ සක්‍රීය දායකත්වයක් පේන්නේ. ඒත් එක්කම අර මේ පාර්ලිමේන්තුවේ කම්පිතරණවක හිටපු අමාත්‍යවරයා යම් රැස්වීමක් පැවැත්වීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ආරක්ෂකංශ සඳහන් කළේ ඒක ඒ මොහොතේ නවත්වන්න ඔවුන්ට දැනුවත් කරලා ඒ පිළිබඳව යම් තීරණයක් ගන්න ඒ වෙලාවේ කටයුතු කරලා, සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ සඳහන් කරා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වෙනවා, ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ නිරෝධායන නීතිය යටතේ රැස්වීම් තහනම් කරලා තියෙන වෙලාවක් නිසා.
අද සාකච්ඡාව අවසන් කරන්නට මම තොරතුරු දැනගන්නට කැමති මනෝජ්, අපිට තොරතුරු වාර්තා වෙනවා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිදුණු ශ්‍රී ලංකාවේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව වන යම් සැකකරුවෙකු පිළිබඳව තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් මඩකලපුවේ සියම් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා සොයාගත්ත කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කවුද මේ පුද්ගලයා? ඔහු සම්බන්ධව තොරතුරු වාර්තා වුණේ කොයි ආකාරයෙන්ද? අපි තොරතුරු දැනගන්න කැමති.
ඔව්, දැන් පහුගිය කාලේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ කරා. මේ අප්‍රේල් 21ට තව සති 3ක් විතර කාලයක් තියෙනවා, අවුරුද්දක් පමණ සම්පූර්ණ වෙනවා. නමුත් මේ ක්‍රියාදාමය කොහෙද, සැකකරුවන් හොයාගත්තද, මහමුලකරු හඳුනගත්තද මේ වගේ චෝදනා රාශියක් තිබුණා. දැන් මේ වන විට ඒ සඳහා ක්‍රියාත්මක වුණු යාන්ත්‍රණයේ යම් යම් වෙනස්කම් සිද්ධ කරලා කටයුතු සිද්ධ කරමින් පවතිනවා. ඒ අතර තමයි මඩකලපු දේවස්ථානයට ප්‍රහාර එල්ල කරපු සැකකරුව මෙහෙවපු පුද්ගලයා අතරංගුවට අරගෙන තිබෙන්නේ. ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මීට අමතරව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරපු අය සම්බන්ධයෙන් පරීක්ෂණ විමර්ශන සිද්ධ වෙනවා කියලා කියනවා. එතකම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ වාර්තා කරපු විදිහට මේ සම්බන්ධයෙන් මීට පෙර ක්‍රියාත්මක වුණු පොලිසිය මැතැන් නිලධාරීන්ටත් ඇගිල්ල දික් වෙනවා. ඔවුන් මේවට මේ පරීක්ෂණ පමා කරන්න යම් ආකාරයකින් කටයුතු කළාද කියන සැකයක් ඇති කළා. ප්‍රකාශත් එක්ක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙයි. ඔව්, ඒ මෙහෙයවීම සිද්ධ කරපු පුද්ගලයා මණකල්පෝ දේවස්ථානයට පාර දුන්නු පුද්ගලයාව ප්‍රවාහනය කරපු මෙහෙයවපු පුද්ගලයා ගල්කිස්සේදී අත්අඩංගුවට අරන් තියෙනවා.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඬලීම සඳහා වන ක්‍රියාදාමය සහ ඒ සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරු වාර්තාකරණයට. මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින් මනෝජ් උද්දටියාවල සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක මේ කතාබහට සම්බන්ධ වුණේ. එහෙමනම් මනෝජ්, ලබන සතියේ සඳුදා අපි නැවතත් මේ පුවත් සමාලෝචනයේ සමගින් හමුවෙමු. ආයුබෝවන්, බොහොම ස්තුතියි.
ස්තුති දිනුක්ෂි, ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.